ගරු කතානායකතුමා, අපේ මිත්‍ර මදුර විතානගේ මැතිතුමා, මහිතන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායමෙන් ඡන්දය ඉල්ලන්න අවශ්‍ය නිසා මේ අපේ ප්‍රදේශයේ දැවැන්ත ප්‍රහාරයක් මට එල්ල කරා. හැබැයි ඉතින් මදුර විතානගේ මන්ත්‍රීතුමා ගිහිල්ලා අපේ ප්‍රදේශයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දෙන්න කියලා කිව්වහම ඒකේ රියැක්ෂන් එක මොකද්ද කියලාත් මම දන්නවා. හරි, ඉතින් මේ කට්ටිය ගිහිල්ලා කොහොමද වෙස් මාරු කරලා මෙච්චර කාල එක තැනක ඉඳලා තව තැනකට මාරුනේ කොහොමද කියලා මට නම් තේරුම් ගන්න අමාරු. මොකද අපි එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ආවා. ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ අපි අයිඩියොලොජි එක DSN නායක මැතිතුමා ඉදලා අපි අරගෙන යනවා. අපි ඉස්සරහටත් ඒ ප්‍රතිපත්තියම තමයි ඉන්නේ. හැබැයි මොවුන් සම්පූර්ණම අංශක 180ක් වෙනස් වෙලා දැන් එක දෙයියෙක් වැඳලා දැන් තව දෙයියෙක් වඳින්නේ නැහැ. මිනිස්සු එච්චර ඔලමොට්ටලෝ මොඩියෝ නෙවෙයි මේ කට්ටිය කියන දේවල් විශ්වාස කරා. දැන් එතුමා සභාගත කරයි කියලා කියනවා මගේ මැයි මාසේ 10 වෙනිදා ට්වීට් එක. ඒ මුළු ට්වීට් එකම සහ ඒ ට්වීට් එකේ කන්ටිනියුේෂන් එකක් තියෙනවා. ඒ ඔක්කොමත් සභාගත කරනවා මම ගරු සභාපතිතුමා. මමත් දැක්ක තැන් තැන් වල මේ මගේ නම කියලා නොයෙකුත් මඩ ප්‍රචාර ඉදිරිපත් කරන්න හදනවා. මේක මෙහෙමයි තියෙන්නේ. මම කියවන්න. Had 3-hour meeting with Governor Central Bank, Treasury Secretary, with Sajith Erand and Kabir. Situation grave, going to be unbelievable, gigantic challenge for anyone to save Sri Lanka, go to go home. මොකද එදා වෙනකන් ගරු කතානායකතුමා ඔබතුමා හිටියා. අර නිවාඩ් කබ්‍රාල් අතන වාඩි වෙලා මේ මෙතන දැන් මහ ලොකුවට කතා කරන මිනිස්සු 1000ක් පාරක් මේ පාර්ලිමේන්තුවට කිව්වා මේ කලබලේ වෙන්න කලින් මිනි මැරෙන්න කලින් බංගලොත් වෙන කලින් IMF එකට ගිහිලා මේ ප්‍රශ්න බේර ගන්න කියලා. ඔබතුමාත් එක්ක මම මට හොඳට මතකයි පන්සලක වාඩි වෙලා උත්සවයකදී ඔබතුමා මගෙන් ඇහුවා හර්ෂ මොකද්ද කරන්න ඕනේ. මං ගියා ගරු කතානායකතුමා IMF එකට කියලා මේක බේර ගන්න. දියේ ගිලෙන්න කලින් බේර ගන්න. එහෙම කරා නම් අද තාම ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපති මෙතන. මේගොල්ලෝ කවුරුත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යන්නේ නැහැ. එතනට වෙලා ඉන්නවා පයිප් පයිපර්ලා වගේ. දැන් තමයි මෙතන ඇවිල්ලා මහා ලොකු දේශනා කරන්නේ අපිට. ඒක ඉතුරු කතාව කියවන්න. Further clarification. I referred earlier to the lack of funds in the treasury due to massive loss of tax revenue. තේරුම් ගන්න කියන්නේ මොකද්ද කියලා. ආර්ථික විද්‍යාවේ මොකද්ද කියන්නේ කියලා මූලිකව හරය තේරුම් ගන්න. මොකද අපිට කිව්වා බදු අඩු කරාට බදු ප්‍රතිශත අඩු කරාට බදු අඩුවුන්නේ නැහැ භාණ්ඩාකාරයේ සල්ලි තියනවා කියලා. එදා තමයි නන්දලාල් සහ මහින්ද සිරිවර්ධන නන්දලාල් මේ වීරසිංහ ඇවිල්ලා අපිට පෙන්වලා දුන්නේ මෙන්න තියෙන සල්ලි ටික. හරි, නන්දලාල්ගෙන් අහන්න. නන්දලාල් මේ පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ අධිපති භාරයේ ආරාධනා කරාම ගෝඨාභය රාජපක්ෂ මට කෝල් එකක් දුන්නා. පළවෙනි පාර මේ කතා කරන්නේ මේක පබ්ලික්ලි. කෝල් එකක් දීලා මගෙන් ඇහුවා හර්ෂ මෙහෙම ආරාධනාවක් තියෙනවා. මම ඇවිල්ලා මේක බාරගත්තොත් විපක්ෂයෙන් ඒ අපිට සහයෝගය දෙනවද කියලා. මම කිව්වා නන්දලාල්ව බය නැතුව එන්න. විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය ඔබතුමාට දෙනවා කියලා. අපි බය වුණේ නැහැ. ඒ සහයෝගය අපි දුන්නා. එදත් දුන්නා, අදත් දෙනවා. මොකද ප්‍රොෆෙෂනල් වැඩක් කරන මිනිහෙක්ට කකුලෙන් අදින්න අපේ අවශ්‍යතාවයක් නැහැ. හරි, ඉතින් අපි ඒ අවස්ථාවේදී ඒ සහයෝගයේ එදා නන්දලාල්ට දුන්නා. මම චැලෙන්ජ් කරනවා කෝල් එකක් දීලා මේ ඕන කෙනෙක්ට එයාගෙන් අහන්න පුළුවන්. අපිට මෙතන බොරු කියන්න අවස්ථාවක් නැහැ. ඊළඟට ඒක තව ට්වීට් එකක් තියෙනවා. මෙන්න අහගන්න. The truth is bitter, but this is the truth. ඊට පස්සේ කැපිටල් අකුරෙන් කියලා තියෙනවා. We will find a way out. We will find a way out. All citizens of Sri Lanka must rally together. Think of the country before self. Let us get together, put the shoulder to the wheel and get out of this mess. The Rajapaksa got us here. But first, Gota got to go. ඒක තවත් ට්වීට් එකක් තියෙනවා. මොකද ට්වීට් එකේ වචන කිහිපයි දාන්න පුළුවන් ඔබතුමා දන්නවා. Some are misinterpreting my previous tweet. I mentioned the economy, enormity of the challenge. Please note that I am not afraid of any challenge. Not afraid of any challenge. Also, I have nothing more to offer but sincerity, transparency, honesty and technical knowledge of the subject. ඒ නිසා වාක්‍ය එක කෑල්ලක් කියවලා මඩ ගහන්න එපා. මුළු වාක්‍යම කියවන්න. මේ වාක්‍යය කියලා තියෙනවා හර්ෂද් සිරිවලා, එරාන් වික්‍රමරත්න, කබිර් රසීම්ලා, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් මේකට ගන්න කිසිම බයක් නැහැ, කිසිම පැකිලීමක් නැහැ කියලා. ට්වීට් එක සභාගත කරනවා නම් මුළු ට්වීට් එකම සභාගත කරන්න. හරිද? මේක උනේ 10 වෙනිදා. එදා හැන්දෑවේ මොකද උනේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට එන්නයි කියලා කිව්වා. අපි ගියා.
කවුද ගියේ? රංජිත් මද්දුම් බණ්ඩාර, කබීර් හසීම්, එරාන් වික්‍රමරත්න, මම. 8ට මීටම පටන් ගත්තේ. අද මේ කතා කියනවනේ, හරි පරණ කතා මමත් කියන්න. 8ට මීටම පටන් ගත්තේ. 10යි 20යි මීටම ඉවරනකොට පෑ දෙකමාරා. කවුද හිටියේ? රමේෂ් පතිරණ, නාලක ගොඩේවා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අපෙන් අහුව මොකද කරන්නේ? අපි කිව්වා අද කතා වෙන්නේ මොකද්ද? නීති සංගමයෙන් ඉදිරිපත් කරලා තියෙනවා වැඩපිළිවෙළ. ඒ නීති සංගමයෙන් ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙළ තමයි අපි දිගින් දිගටම සාකච්ඡා කරේ. මට මතකයි පබ්ලික් ලයිබ්‍රරියේ අරගලේ කට්ටිය ඇවිල්ලා කතා කරනකොට විපක්ෂයේ අපේ පක්ෂයේ වෙනුවෙන් අපි සම්බන්ධ වුණේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයයි මමයි. අපේ ප්‍රතිපත්ති මොකද්ද කියලා අපි අරගලේ නායකයන්ට කිව්වා. සියලු දෙනා කතා කරා බාය ඇසෝසියේෂන් එකේ ප්‍රොපෝසල්. මොනවද ඒකේ තිබුණේ? ඒකේ තිබුණේ වහාම 20 වෙනි ව්‍යවස්ථාව අයින් කළා, 21 වෙනි ව්‍යවස්ථාව හැටියට 19 වෙනි ව්‍යවස්ථාව ගේන්න. මොකද්ද ඒකේ තිබිච්ච වැරද්ද? ඒක තමයි අපි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට. දෙක, රංජිත් මද්දුම් බණ්ඩාර ප්‍රයිවට් මෝෂන් එකක් දාලා තිබ්බා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්. ගෝඨාගෝ හෝම් කිව්වේ ගෝඨාභය මහත්තයාට ගෙදර යන්න කියලා විතරක් නෙවෙයි, සිස්ටම් එකක් චේන්ජ් කරන්න කියලා. ඒ සිස්ටම් එක චේන්ජ් කරනකොට අපි කිව්වා එහෙමනම් මේ ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවේ ඒ ක්‍රමවේදයක් ගේන්න ඕනේ කියලා. ඒකට මිනිස්සු ඉල්ලුවා. ඒකයි අපි කිව්වේ. ඊළඟට මොකද්ද කිව්වේ? මේ තියනවා සභාගත කරන්න මේව ඔක්කොම නිකන් අපි කැමති නෑ අනවශ්‍ය විදියට මිනිස්සුන්ගෙන් මඩ ගන්න. අපි කවදාකවත් පුද්ගලිකව කිසිම කෙනෙක්ට චෝදනා කරලත් නෑ, කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. නමුත් සත්‍ය කතා කරන්න ඕනේ. තුන්වෙනි මොකද තියෙන්නේ? ඉන්ටරිම් කැබිනට් එකක් දාන්න කියලා තියෙනවා 15 දෙනෙක්ගෙන් සමන්විත. හතරවෙනි එක මොකද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා පාර්ලිමේන්තුව මේ ජනාධිපතිවරයා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාස 15කින් සාකච්ඡා, මාස 15කින් මේ වෙන විදිහට සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා. ඔබතුමා හොඳටම දන්නවා මේ කතාව. ඊට පස්සේ කියලා තියෙනවා ඡන්දයක් ලබා දෙන්න හැකි ඉක්මනින් අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න කියලා. ඔන්න ඔය නීති ඇසෝසියේෂන් එකෙන්, බාය ඇසෝසියේෂන් එකෙන් ගෙන අපි යෝජනාවලියක් එක්ක තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එදා පෑදේකුත් විනාඩි 20ක් සාකච්ඡා කරේ. නැතුව සජිත් ප්‍රේමදාසට පුද්ගලික දෙයක් ගැන නෙවෙයි, ඒවා නෙවෙයි. එක වෙලාවක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපෙන් ඇහුවා, ඕගොල්ලෝ කියන්නේ මට සති දෙකකින් යන්නද? අපි කිව්වා නෑ සර්, එහෙම කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි කාලේ අරගෙන මේක හරියට කරමු. ඒකයි කතාව උනේ. නැතුව පුද්ගලික දේවල් නෙවෙයි. ඊට පස්සේ දවසේ මොකද කරේ? ඊට පස්සේ දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජාතික ආමන්ත්‍රණය කළා, මේ කතාව කිව්වා. මේ කතාව කිව්වහම ඊළඟ දවසේ පාන්දර අපි ලියුමක් ගහලා කිව්වා එහෙමනම් අපි සාකච්ඡා කරමු ටෙක්නිකල් ඩීටේල්ස්, මොනවද පවර් ෂෙයරින් එකේ, කොහොමද පවර් ට්‍රාන්සිෂන් එක වෙන්නේ, බලය වෙනස් කරන එකේ ටෙක්නිකල් ඩීටේල්ස් මොනවද කියලා. ඒ අතරතුරේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා මේක කරේ. ඒ නිසා කිසි දවසක චෝදනා කරන්න එපා අපි මේක ගන්න පැකිලුණා කියලා. කිසි දවසක චෝදනා කරන්න එපා අපි පැනලා ගියා කියලා. බොරුවට අපේ ට්විටර් වලින් භාගයක් දාලා භාගයක් කියන්න එපා. තව කතාවක් තියෙනවා. ඊට පස්සේ සබ්රි කතා කරා. දැන් සබ්රිත් මං ගැන නොයෙකුත් දේවල් කියනවානේ. සබ්රි ඉඳන් කියනවා, සබ්රි ඇමතිවරයා ඉඳන් කියනවා, මම කිව්වලු වැඩේ අමාරුයි කියලා මේ මීටින්ෙන් පස්සේ. ඔව් කිව්වා තමයි. අපිට එච්චර කල් කිව්ව පට්ටපල් බොරුනේ. අපි දැනන් හිටියේ නෑ. මුදල් කමිටුවේ සභාපතිකමවත් අපිට දුන්නේ නෑ. ඔබතුමාට හොඳට මතකයි. අපිට දුන්නේ නෑ. ඕගොල්ලෝ ස්ටෑන්ඩින් ඕඩර්ස් වෙනස් කරලා මුදල් කමිටුවේ සභාපති කරේ ඕගොල්ලන්ගේ පක්ෂයේ මන්ත්‍රී කෙනෙක්. අපි දැනගෙන හිටියේ නෑ. ලක්ෂ්මන් කිරියල මහත්තයා ගවණගෙන් ඇහුවාම එදා මේ පාර්ලිමේන්තුවේදී, එතකොට තමයි කිව්වේ ඩොලර් මිලියන් 40යි තමයි අපිට තියෙන්නේ කියලා, 20යි කියලා. මං ඇහුවා. ඊට පස්සේ සබ්රි නම් කියනවා, මම කිව්වලු වැඩේ අමාරුයි, හැබැයි මං නොකියා කිව්වලු බාර ගන්න බැහැ කියලා. නොකියා කියන්නේ කොහොමද ගරු කතානායකතුමා? කිව්වනම් කිව්වා, කිව්වේ නැත්තම් කිව්වේ නැහැ. අහලා බලන්න. එයා ප්‍රෙස් එකක් තියලා කියනවා PMD එකේද කොහෙද? නොකියා කිව්වලු. නොකියා කියන්නේ කොහොමද? එයා ඥානක්ද? මගේ හිත කියන්නේ එයාට පුළුවන්ද? ඉතින් කතානායකතුමා, අපි මේ ප්‍රශ්නේ දැනගෙන හිටියා. ඒක තමයි 2020 අපි ආපු පළවෙනි දවසේම කිව්වේ IMF එකට යන්න කියලා. මෙතන හිටපු මහා විශාරදය මොකද කිව්වේ? නෑ නෑ නෑ, එහෙම ඕනේ නෑ, අපිට පුළුවන් කියලා කිව්වා. අපිට විරුද්ධ වුණා. පුළුවන් කියලා කිව්වා. අන්තිමට විනාශ වුණා. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ ඔය දේ වෙනස් කරන්න ඕනේ. අපිට පුද්ගලය සමග කිසිම ප්‍රශ්නයක් නෑ. හරි, අපි දේශපාලනය කරාට අපි මිනිස්සු හැටියට අපිට සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි අසබ්ද කතා කියන්න එපා, අපි මුළු ට්විටර් එකම සභාගත කරනවා. දැන් බංගලාදේශ ගැන කතා කරනවා. බංගලාදේශ මොකද උනේ? බංගලාදේශ උනේ ඒ කට්ටියක් විතරක් සල්ලි ටික එකතු කරගත්තා මිනිස්සුන්ට අමාරු වුණා. ඊට පස්සේ කිව්වා මේක වෙනස් කරන්න කියලා වෙනස් කරේ නැහැ වෙඩි තිබ්බා ඊට පස්සේ යන්න වුණා. දැන් තේරුම් ගන්න දෙයක් මේකේ තියෙනවා ලෙසන් එකක් තියෙනවා. ඒ ලෙසන් එක තමයි ඔව් අපි රිෆෝම් ඕනේ. අපිට මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය ඕනේ. හැබැයි ඒ කරන අතරවාරේ සමස්ත ජනතාවට යම් කිසි විදියකට ජීවත් වෙන සත්වයකුත් මතු කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒකටත් අපිට අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ගරු කථානායකතුමනි ආර්ථික පරිවර්තන පනතේ පවා හරි අපි වෙනස් අපි කිව්වා අපි මේකේ මූලික හරයට අපි එකඟයි. මූලික හරයට එකඟ නැත්තේ නෑ නෙමෙයි. නමුත් මෙතන අපි විරුද්ධ වෙන්නේ IMF එකත් එක්ක එකතු වෙච්ච සම්පූර්ණ ටාගට් එක මේක නීතියක් හැටියට ක්‍රියාත්මක කිරීම කියලා. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගෙන තියෙන්නේ මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතුමයි. එහෙම නැතුව කවදාකවත් මෙතනින් ගොඩ එන්න බෑ. මං අහගෙනයි අපිත් එක්ක මේ අපේ මේ මේ විපක්ෂයේ ඉන්න එක කණ්ඩායමක් ගියා උසාවියට. උසාවියට ගිහිල්ලා කිව්වා ආර්ථිකය ආනයන ආදේශන වලට ප්‍රමුඛතාවය නොදෙන ඩොලර් ඉතුරු කර ගැනීමට ප්‍රමුඛතාවය නොදෙන අපනයන අභිමුඛ ආර්ථිකයක් කරහා වෙනස් කිරීම අපේ ව්‍යවස්ථාවට පටහැනේ. ඒ නිසා 3/2 ඡන්දයක් විතරක් නෙවෙයි ජනමත විචාරණකුත් ඕනේ කියලා. අපි විරුද්ධ වෙනවා ඒ මතයට. අපි 180කින් එතන විරුද්ධ වෙනවා. මොකද අපිට කිසි දවසක අපිට අවශ්‍ය වෙන 108ක 10ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න බෑ ආනයන ආදේශන වැඩපිළිවෙලක් කරහා. අත්ත වශයෙන්ම ඔය දැන් මහ ලොකුවට කතා කරන කට්ටිය 1994 ඉඳලා මොකද්ද කරේ? 1994 ඉඳලා කරේ ආනයන ආදේශන කරා රාජ්‍ය සේවයට මුල් තැන දුන්නා. රජයේ ආයතන පටන් ගත්තා. එක යාලයින් එකක් නෙමෙයි යාලයින් දෙකක් පටන් ගත්තා. අවසානයේදී කරගන්න බැරුව මහා විශාල ණය අරගෙන බංගලොත් වෙච්ච තත්ත්වෙට ගියා. ඒ නිසා කරුණා කළා අදවත් අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපිට පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි නැවතත් අප රටේ වටේට මේ තියෙන බදුතාප තවත් උස්සලා ආනාන ආදේශනය කරලා අපේ රටේම මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න. දෙක තමයි මේ තාප කඩලා ලෝකෙට පාලම් බැඳලා ගතික ආර්ථිකය නිර්මාණය කරලා තාක්ෂණය ගෙනල්ලා තරුණ තරුණයන්ට අවස්ථා දීලා ව්‍යවසායකයෝ ගොඩනගලා ධනය උත්පාදනය කරලා ඒ ධනය මිනිස්සුන්ට බෙදාගන්න වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම තමයි ගරු කථානායකතුමා අනිත් විකල්පය. ඒ නිසා බය නැතුව අපි කියනවා අපි ඉන්නේ දෙවන විකල්පේ. අපිට ජාතිකත්වය පිළිබඳ ලොකු හැඟීමක් තියෙනවා. අපි ලාංකිකයෝ. ඒ ලාංකිකයෝ හැටියට අපේ පක්ෂය අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි දැක්ක මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාලා, අපි පෙරේද දැක්ක රවුෆ් හකීම් මන්ත්‍රීතුමාලා, ඒ දෙන්නගේ නම් කිව්ව ඒ දෙන්න අද මෙතන ඉන්න නිසා අනිත් සියලු පක්ෂවල ජාති ආගම් කුල මල ભેද නැතුව අපිත් එක්ක එකතු වෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා නොවැම්බර් මාසේ හද සෙප්තැම්බර් මාසේ 22 වෙනකොට අපේ ආණ්ඩුවේ මේ සියලු පක්ෂ සියලු ජාතීන් සියලු ආගම්වල කට්ටිය සියලු භාෂා කතා කරන කට්ටියත් එක්ක එකතු වෙලා එක්ව එකතු වෙන ආණ්ඩුවක් තමයි අපි නිර්මාණය කරන්න කර කතා නැගතුමනි. එතෙන්දී එකක් හිතේ තියාගන්න අපි මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික වැඩපිළිවෙලට බැඳලා තියෙන දන්වල් ලිහනවා. අපි ඒ දන්වල් ලිහනවා. 1995 ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කරයින් පස්සේ ලංකාවත් බංගලාදේශයත් වියට්නාමෙත් අවුරුද්දකට අපනයනය කරා ඩොලර් බිලියන 3.5ක්. ගිය අවුරුද්දේ මහා ලොකුවට කෑ ගහන මේ කට්ටිය අපනයනය කරා ඩොලර් බිලියන 12ක්. බංගලාදේශය අපනයනය කරා 80ක්. වියට්නාමය අපනයනය කරා 385ක්. මොකද්ද වෙනස? වෙනස තමයි ඔවුන් ලෝකෙට විවෘත වුණා. වෙනස තමයි ඔවුන් ලෝකෙට පාලම් බැඳා. වෙනස තමයි ඔවුන් ඉන්ටග්‍රේට් වුණා, ඒකාබද්ධ වුණා. අද ලෝකයේ ගරු කථානායකතුමනි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ එක රටක නෙමෙයි. භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදන ජාලවල, ගෝලීය නිෂ්පාදන ජාලවල. හැමදාම මම කියන කතාවක් තමයි මගේ ටෙලිෆෝන් එකේ කෑලි හදන්නේ රටවල් 43ක. හැබැයි ඒ රටවල් 43 මගේ රට නෑ. මේ රටවල් 43 මගේ රට නෑ කථානායකතුමනි. අපි ඉදිරියට යනවා නම් ඉලෙක්ට්‍රොනික්ස්, ඔටෝමොටිව්, ටෙක්නොලොජි, ෆාමසූටිකල්, මෙඩිකල් ඉක්විප්මන්ට් මේ සියලු දේට ප්‍රැමිනෙන්ට් ඕනේ. එතකොට කොම්ප්ලෙක්ස් බ්‍රාන්ඩ් එකක් නිෂ්පාදනය කරනකොට එහෙමත් නැත්නම් ලේසි දෙයක් නෙවෙයි, සරල භාණ්ඩයක් නෙවෙයි, සංකීර්ණ භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒකේ අද ස්ලයිස් කරනවා, ප්‍රඩක්ෂන් එක ස්ලයිස් කරනවා. ඒ කියන්නේ ප්‍රඩක්ෂන් ප්‍රොසෙස් එක කෑලි කෑලි වලට කඩනවා, කෑලි කෑලි වලට කඩලා සාපේක්ෂ වාසිය තියෙන රටවල් වලට මේ නිෂ්පාදනය කරන්න හැකියාව ලබා දෙනවා. ඇයි ලංකාවට ඒක කරගන්න බැරි වුණේ? ඇයි බැරි වුණේ? මොකද අපි සම්බාධක දාලා තියෙනවා, තාප්ප බැඳලා තියෙනවා. එතකොට කෙනෙක් කියනවා අපි වර්ටිකලි ඉන්ටග්‍රේට් කරනවා නම් ප්‍රඩක්ෂන් ප්‍රොසෙස් එකක් තව රටකින් අනිත් රටට ඒ කොටස් හුවමාරු කරගන්නකොට ඒ අතර මැද්දේ ගැටලු තියෙනවා නම්, නීති තියෙනවා නම්, බදු තියෙනවා නම්, පගා තියෙනවා නම්, ලියකියවිලි වැඩි නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒ වාසිය ද වැඩි, එහෙමත් නැත්නම් මේ ට්‍රාන්සැක්ෂන් කෝස්ට් එකද වැඩි කියලා. So therefore honorable speaker, I must tell you this, that there is no way, there is absolutely no way that this country can go from here to where we want to go with the mentality of those people and the false, absolutely falsehoods that these people are mentioning here. Anybody can sort out the problem by increasing taxes. ඕන කෙනෙක්ට බදු වැඩි කරාම මේ ආන අපට රටේ ආදායම වැඩි කරගන්න පුළුවන්. අපි ඊයේ ඇහුවා අමාත්‍යාංශයෙන්, දැන් ඕගොල්ලෝ කෑම වලට දාලා තියෙන බද්ද ස්පෙෂල් කොමෝඩිටි ලෙවල් එක අයින් කරනවා නේද? ඔව් අයින් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ සියලුම ස්පෙෂල් කොමෝඩිටි ලෙවල් එක දැන්ට තියෙන බාණ්ඩ සමහර විටකට රුපියල් 20යි, රුපියල් 100යි, රුපියල් 30යි, ඒ වෙනුවට 10%ක වැට් එකක් වදිනවා. මං ඉල්ලගත්ත පාර්ලිමේන්තුවේ ලයිබ්‍රරියෙන් දැන් මොකද්ද මේ මොකද්ද ලයිස්තුව? මම කීපයක් කියවන්නම් රැන්ඩම්ලි. බඩේරඟු කුරක්කම් පිටි, රටකජු, අබෑට, සුදුලූණු, මෑ, කොණ්ඩ කඩල, මුං ඇට, උඳුපියලි, කව්පි, මයිසූර් පරිප්පු, දොඩං, රටඉඳි මිදි, ප්ලම්ස්, ඊළඟට වියලි මිරිස්, මිරිස් කුඩු, සැමන්, හුරුල්ලෝ, ඇටවල්ලා, මැකරල්, සීතකල මාළු, උක්සීනි, බීට්සීනි, උක්සීනි, ඊළඟට කිරිවලින් පැවරුම්, යෝගට්, අනම් මේ ඔක්කොම මේ ඔක්කොටම කෑමට එහෙමන 10%ක වැට් එකක් ගහනවා. නැත්තම් නැගිටලා කියන්න කරන්නේ නැහැ කියලා. කියන්න නැගිටලා ගහන්න නැහැ කියලා කෑමට 10%ට බද්දක් කියන්න මම අභියෝග කරනවා. ඇමතිවරයා ඉන්නවා, අභියෝග කරනවා. මේ ඕගොල්ලන්ගේ ප්ලෑන් එක මේ කෑම වලට 10%ක් වැට් එක ගහනක නෙමෙයිද? කවුරුත් මේකට උත්තරයක් දෙන්නේ නැහැ. සුරින් හරිද? ඒ නිසා ගරු කථානායකතුමනි, අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි අපේ reform and relief. reform කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණය කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරපු reform එක ගැන අපිට ගැටලුවක් නැහැ. කෙලිම කියනවා. හරි, ඒ නිසා ඒ reform එක අවශ්‍යයි. හැබැයි ඔහුට අමතක වෙච්ච දේ, ඔහුට කරගන්න බැරි දේ, ඔහුට තේරෙන්නේ නැති දේ තමයි reform with relief. relief ඒ කියන්නේ යම් කිසි විදියකට ඒ ප්‍රතිසංස්කරණ කරනකොට අමාරුවට පැටෙන ජනතාව කොහොමද බේරගන්නේ? අවසාන වශයෙන් මම කියන්නම් අරු කතානායකතුමනි, සමහරු කියනවා ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බෑ IMF agreement එක. මේ මොන කජුද? මොනවද මේ? මේ මිනිස්සුන්ට කිව්වහම යන්න කියලා 2020 බෑ ඕන්නෑ දන්නෑ අපිට පුළුවන් කියපු හාදේවනේ මේ සෙට් එක. ඒගොල්ලෝ කොහොමද අපිට කියන්නේ ඉස්පිල්ලා පාපිල්ලා වෙනස් කරගන්න බෑ කියලා? මේක මාර කතාවන්නේ අපිට කියනවාද ඔයගොල්ලෝ ඔය අස්සම් කරපු එග්‍රීමෙන්ට් එක ඉස්පිල්ලා පාපිල්ලා වෙනස් කරන්න බෑ කියලා කියන්නව නැගිටලා පුළුවන් නම් ජගතෙක් උගතෙක් සූර්යයෙක් ඉන්නවා නම් කියන්න අපි වෙනස් කරනවා. අපි වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ මොකද? ඕගොල්ලෝ මේක බෑ කියද්දි, එපා කියද්දි, ඕන නෑ කියද්දි අපි ගාන හදලා පෙන්නලා දීලා තියෙනවා මේක කර හැටි. ඒ නිසා සජිත් ප්‍රේමදාස ඊළඟට මේ රටේ ජනාධිපති වෙන පුද්ගලයා පීටර් බ්‍රුවර්ගේ මූණට කතා කරලා කිව්ව ඇස්තකට ගිය සතියේ පීටර් it is with reform and relief we are going to amend this agreement කබීර් එදා ඉරාන් රට ගිහිලා හිටියා කබීරුයි මමයි දීර්ඝව එක්ස්ප්ලেইন කරා මම මූලික වශයෙන් කියන්නම් කියලා මම නවත්තන්නම් එක මේ IMF agreement එක structural problem එකක් තියෙනවා ඒ තමයි ඕන් කියන්නේ debt is debt growth is growth ඒ කියන්නේ ණය ණයමයි වර්ධනය වර්ධනයමයි අපි එතන නැහැ එතකොට මේකේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න සිද්ධ වෙනවා ඇයි අපි නැත්තේ ණය කිව්වහම දේශීය ණය විදේශීය ණය අපේ ප්‍රශ්නේ තියෙන විදේශීය ණයවල එහෙමනම් growth is growth no growth is not growth සමහර වෙලාවට අපනයන අපි අභිමුඛ වර්ධනයකින් ඩොලර් රුපියනවා හැබැයි දේශීය නිෂ්පාදන ක්‍රියාවලියකින් රුපියල් රුපියනවා අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර් ණය ගෙවන්න ඩොලර් එහෙමනම් අපිට අපනයන අභිමුඛ ආර්ථිකයක් හරහා ඩොලර් හොයන වර්ධනයක් අවශ්‍ය වෙනවා එතකොට මේ link එක අපිට හදන්න වෙනවා ඒ නිසා තමයි හොදට අහගන්න අපි කියනවා අපි අපනයන අභිමුඛ ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න අපනයනයට එන මේ රටේ ව්‍යවසායකයන්ට ඒ අවස්ථාව දෙනවා ඒ බදු අපි වෙනස් කරනවා අපි වෙනස් කරනවා අපි හිතන්න එපා 130ක ලාභයකට බදු ගහනවා කියලා බදු තාප්ප හරහා ආරක්ෂණවාදය හරහා ටයිල් නවත්තලා කෝට දාලා බදු ගහලා ඒ නිසා අකාර්යක්ෂමව හරි මේ රටේ නිෂ්පාදනය කරලා නමුත් අහිංසක තරුණේ තරුණියෙක්ට ගයක් හදාගන්න ටයිල් එකක් අල්ලන්න බැරි වෙන තත්ත්වයට ඒවා වැඩි කරලා ඔවුන්ටත් ගහන 130යි බද්ද හැබැයි ලෝකෙට තරඟ කරලා ලෝකේ තරඟකාරීත්වය ජයග්‍රහණය කළා ඇමරිකාවට යුරෝපයට ජපානයට ඕස්ට්‍රේලියාවට අපනයනය කරන මිනිස්සුගේ ලාභයටත් ගහන්නේ 130යි බද්දා ගරු කතානායකතුමා ඔබතුමා උගත් පුද්ගලෙක් ඔබතුමා මට කියන්න ඒකද වෙන්න ඕනේ ඒකද වෙන්න ඕනේ නෑ ඒක නෙමෙයි වෙන්න ඕනේ අපි දිරි ගන්නන්න ඕනේ අපේ ආර්ථිකය අපි දිරි ගන්නන්න ඕනේ අපේ ඉන්වෙස්ට්මන්ට් එක ආයෝජන අර අපනයන අභිමුඛ පැත්තට යන්න ඒ නිසා සංකල්පයක් හැටියට අපි මේ IMF එක ඇග්‍රීමෙන්ට් එක වෙනස් කරනවා සංකල්පය වෙනස් කරනවා ඒක කරනවා දෙක අපේ බදු ගැන කතා කරනකොට මේගොල්ලෝ කියනවා බදු වෙනස් කරන්න බෑ අපි කියනවා බදු වෙනස් කරන්න පුළුවන් හැබැයි අපි වගකීමකින් තොරව නෙමෙයි කතා කරන්නේ මම පිළිගන්නවා අපි පිළිගන්නවා 115.8 ඉලක්කය ඒ නිසා අපිත් එක තර්ක කරන්න එපා 115.8 දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු එකතු කර ගන්න ඕනේ කියලා IMF එකේ ඇග්‍රීමෙන්ට් එකේ තියෙනවා 2029 වෙනකොට අපි එතනින් එළියට යන්නේ නැහැ එහෙමනම් ඕගොල්ලන්ගේ තියෙන මූලිකම ප්‍රශ්නය ඒක IMF එකත් එක්ක තියෙන අපි එතනින් එළියට යන්නේ නැහැ අපි මේ වගකීම බාර ගන්නවා හැබැයි අපි මේ වගකීම බාර ගන්නේ බදු සාධාරණත්වයක් ඇති කරලා මම එක දත්තයක් කියන්නම් ගරු කතානායකතුමා ඔබතුමාට පුදුම හිතේ දැන් අපි පුද්ගලයන්ගෙන් බදු අය කර ගන්නවා මේ බදු ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි පේයි බද්ද උපයන විට ගෙවීම එතකොට තමන් මේ මේ වොලන්ටර්ලි කියන්නේ මේ මේ ස්වේච්ඡාවෙන් ගෙවන බද්දක් නෙමෙයි accountant කපා ගන්නවා accountant කපාගෙන ඒ කපාගත්ත කෑල්ල මේ ට්‍රෙෂරියටත් ඉතුරු කෑල්ල මේ 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 වැඩ කරන පුද්ගලයාටත් අරිනවා ඒක තමයි පේයි දැන් පේයි ගැන මහා ලොකු සාකච්ඡාවක් මේ රටේ තියෙනවා දැන් බලන්න කරු කතානායකතුමනේ 2023 ජනවාරි මාසේ බලාපොරොත්තුනේ පේයි වලින් එකතු කරගන්න බිලියන 68ක් ඊට පස්සේ ඒක රිවයිස් කරා බිලියන 100ට එතකොට අපි මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ඔබතුමාගේ පාර්ලිමේන්තුවේ සභාගත කරා 140ක් මේගොල්ලෝ හොයාගන්න යනවා ඒ නිසා 136ක උපරිමයකට යටත් විය යුතු නෑ කියලා පේයි එක ඒක අපි මුදල් ඇමතිවරයාට ලිඛිතව ඇරියා හැබැයි අද වෙනකම් පිළිතුරක් ලැබුණ නෑ අවසානයේදී මොකද උනේ 145ක් හොයාගත්තා දැන් මොකද කරේ 2024 අවුරුද්දට ඒක රිවයිස් කරා 160ක් හොයාගන්න ඕනේ කියලා අද මම කියනවා ගරු කතානායකතුමනි ලියලා තියාගන්න හැන්සාඩ් එකේ ගහගන්න මේ ක්‍රමයට ගියොත් 136 උපරිමයට මේගොල්ලෝ රුපියල් බිලියන 200ක් ගේනවා 200ක් 68 පටන් ගත්ත එක මැන්ඩටෝරි. ඒ කියන්නේ තමන්ට ස්වේච්ඡාව නෙමෙයි, අනිවාර්යයෙන්ම කපා ගන්න බද්ද. 68 ඉඳලා ජනවාරි 23 බලාපොරොත්තු වෙච්ච 23 අවුරුද්දට 24 ඉවරනකොට බිලියන 200ක් ගේනවා. හැබැයි බලන්න අපේ රටේ මිනිස්සු, හරිද, ස්වේච්ඡාවෙන් කියවන්න තියෙනවානේ බදු ප්‍රමාණය. ඒක ඇස්තමේන්තු කළා තිබ්බේ බිලියන 115යි 2023 ජනවාරි මාසේ. 2023 ඉවරනකොට හම්බුනේ 48යි. ඒක රිවයිස් කරා 50ට දොන්නොම ගානකට. මේ අවුරුදු ඉවරනකොට ලැබෙන්නේ නෑ, 80ට රිවයිස් කරා 23 24ට. මේ අවුරුදු ඉවරනකොට ලැබෙන්නේ 39යි, එහෙම නැත්නම් 40යි. බලන්න පුරවැසියෝ නේද අපි ඔක්කොම. එතකොට අර මේකෙන් බදු දැලෙන් බේරෙන්න බැරි මිනිහකෙන් ගහනවා. ගෙවන්න තියෙන මිනිහක් ගෙවන්නේ නෑ. පුරවැසියෝ හැටියට අපි කාටත් තියෙනවා වගකීම. අපේ රජයක් හැටියට අධ්‍යාපනය දෙනවා, සෞඛ්‍ය දෙනවා, හරි, අපි සුවසරිය දෙනවා හැම මිනිහටම පැය 24ම, හරි, අපි රාජ්‍ය ආරක්ෂාව දෙනවා. හැබැයි ඒකට පෙරලා යම් කිසි දායකත්වයක් පුරවැසිය දෙන්න ඕනේ. එතකොට එහෙමනම් රජය මොකද කරන්නේ? ඒක එකතු කරගන්නවා වෙනුවට අර අසරණ පේයි කාර්යයෙන් ගහනවා බද්ද 136ක් උපරිමේ. මම ගාන හදලා පෙන්නනවා මේ රටේ ඕනම කෙනෙක්ට, අභියෝග කරනවා අපිට පුළුවන් වෙනවා මේ සාමාන්‍ය පිනිස්සු, ඒ කියන්නේ බල්ක් එක, ඔක්කොම නෙමෙයි බල්ක් එක, මැද පන්තියේ කට්ටිය, මැනේජර්ස්ලා වෙන්න පුළුවන්, ප්‍රොෆෙසර්ස්ලා වෙන්න පුළුවන්, හරි, අපේ සහකාර ලේකම්වරයා වෙන්න පුළුවන්. මේ සියලු දෙනා අපි උත්සාහ කරනවා 124 උපරිමයකට තියාගන්න. 124 උපරිමයකට තියාගන්න අපි උත්සාහ කරනවා. හැබැයි මිලියන ගණන් පඩි ගන්න කට්ටිය 136ක් ගෙවන්න වෙනවා. ඊට අමතරව తాවකාලික සර්චාර්ජ් එකකුත් ගෙවන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට මේක කරන්න බෑ. නැත්නම් අපිට කරන්න බෑ. හැබැයි සමස්ත මැදපන්තියට සැප්තැම්බර් මාසේ 22 වෙනිදා සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් අද මම කියනවා, ඔබලා මැදපන්තියේ බල්ක් එක, ඔබලාට තියෙන පීඩනය අපි අඩු කරනවා. ඒ අඩු කරන්නේ මම රංජිත් සියඹලාපිටිය ඇමතුමාට කලිනුත් කිව්වා, මූලික එකඟ වෙච්ච දළදේශය නිෂ්පාදනයේ 2029 වෙනකොට 15.8% බදු සහ රජයේ ආදායම වෙනස් කරන්නේ නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ ස්වේච්ඡාවෙන් බදු පැහැර හරින පුද්ගලෝ, ගෙවිය යුතු නමුත් පැහැර හරින පුද්ගලයන් ලබා ගන්න. මම ඉවසන් කරනවා විනාඩියක් දෙන්න ගරු කිරියල් ඇමතුමා. මේ මුළු එකම ගරු කතානායකතුමා, අපි මේ රටේ කරන්නේ ඩිජිටල් පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්ලට්ෆෝම් එක. ඉන්දියාවේ පාන්වල එමත් නැත්තම් අර බුලත් විට කාර්යයෙන් බුලත් විටක් ගන්නකොටත් ගෙවන්නේ ටෙලිෆෝන් එකේ. හැබැයි අපේ රටේ මිලියන 25 මිලියන 30, හරි, කවුරු හරි දේවල් ගන්නවා, වාහන ගන්නවා මිලියන 100ට කෑෂ් දීලා, මිලියන 100ට වාහන ගන්නවා කෑෂ් දීලා. සමහර වෙලාවට ඉස්පිරිතාලට ගියාම රෝහලේ ඩොක්ටර්ගේ වෙනම කෑෂ් ගෙවන්න ඕනේ. සමහර වෙලාවට ලෝයර් ගාවට ගියාම ලෝයර්ට වෙනම මිලියන ගාණක් කෑෂ් ගෙවන්න ඕනේ. ටියුෂන් පන්තියට ගියාම ඒවා වෙනම කෑෂ් ගෙවන්න ඕනේ. පිටකොටුවට ගියාම කෑෂ් ගෙවන්න ඕනේ. කතානායකතුමා, කරන්න නෙමෙයි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් හිතන්න 5000 කොළ ටික අපි මේ වෙනස් කරන්න මොකද වෙන්නේ? 5000 කොළ ටික ඩිමොනිටයිස් කරන්න මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා අපිට නොයෙකුත් විකල්ප තියෙනවා. අපි බරෑරුම් දැවැන්ත විකල්ප වලට යනවා වෙනුවට අපි බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණය භාවිතා කරලා, ඒ තාක්ෂණය හරහා මේ දවදුත් ඇලෙන් රිංගල එළියට ඉන්න කට්ටිය ඇතුළටගේ. ඉතින් කතානායකතුමා, මදුර විතානගේ අපේ මිත්‍රයා මහා ලොකුවට රනිල් වික්‍රමසිංහ තමයි මාව දේශපාලනයට ගෙනාවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් තමයි අපි දේශපාලනය ඉගෙන ගත්තේ. අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කිසිම පුද්ගලික අවුලක් නැහැ. කවුරුත් දන්නවා රෝල් ටෝමින් එකෙත් හම්බෙලා අපි හොඳට බේර ගබ්බිලා, හරි, කෝල් සෙන්ටර්කට ගිහිල්ලා සින්දුවක් කියලා ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලනික වශයෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි, එතෙන්දි අපි ඔය දැන් මේ කට්ටියත් එකතු වෙලා කියන මොඩලයට විරුද්ධයි. ඒ කට්ටිය තේරුම් අරගෙන නැහැ. අර කොලයක් බලන්න කිව්වේ නුම්බර වගේ කියෝ කොලයක් බලාගෙන. තේරෙනවා නම් කොළ බලන් කියවන්න ඕනේ මේ වගේ කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. තියරි එක මොකද්ද? නුම්බරේ මොකද්ද? ප්‍රැක්ටිකල් සිචුවේෂන් එක මොකද්ද කියලා. කොළ ඕනේ. මොකද මේක එන්නේ හදවතින්. මේක එන්නේ ඇතුලෙන්. මොකද අපි දන්නවා කලි උත්තේ මොකද්ද කියලා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි 10% ආර්ථික වර්ධනයක් ලබා ගත්තොත් 2029 වෙනකන් තියෙන 3.1 කියලා IMF agreement එකේ 2054 විතර වෙනකොට අපිට සංවර්ධිත රටක් බවට යන්න පුළුවන් වෙයි. හරි සමා වෙන්න. 10% වර්ධනයක් ගත්තොත් 2046 වගේ එතනට යන්න පුළුවන් වෙයි. සමා වෙන්න මට වැරදුනා. 2046 වගේ 7% වාගේ වර්ධනයක් වුණොත් 2050 ගණක් වෙයි. මේ යන විදිහට ගියොත් එහෙම 2075 විතර වෙයි. හරිද? ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒවා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. හැබැයි ඒක කරනකොට ජනතාව අවුල් නොවන විදිහට තමයි ඒක කරන්නේ. එක උදාහරණයක් කියන්නම්. මොකද්ද මේ මං කියන්නේ කියලා. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ මොකද කරේ? පෙට්‍රෝල් 150 ඉඳලා 400 ගෙනිච්චා. පෙට්‍රෝල් 150 ඉඳලා 400 ගෙනිච්චා. 400 ගෙනාවම මේ ආණ්ඩුවට ලාභයි. පෙට්‍රෝලියම් එකට කෝටි ගාණක් ලාභයි. හැබැයි හැමෝම රුපියල් 400ක් ගෙවන්න ඕනේ. දැන් අපේ අනිත් විකල්ප කට්ටිය කියන්නේ මොකද? නෑ නෑ. රුපියල් 200 අපි පෙට්‍රෝල් දෙනවා. අපි කියන්නේ ඒක. අපි කියන්නේ අපේ ඩිජිටල් තාක්ෂණය හරහා 400 ගෙව්වට 200 ගෙවිය යුතු පුද්ගලයාට ඉතුරු 200 ලැබෙන විදිහට තමයි අපේ වැඩේ අපි කරන්නේ. දැන් කවුරු හරි මේක කොපි කරලා කියන්න ඉඩ තියෙනවා. හෙට වෙනකොට සමහර කට්ටිය කොපි කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා කොපි කරන්න කලින් කරුණාකර හැන්සාඩ් එකේ දාගන්න සමග ජන බලවේගයේ ආණ්ඩුව වෙනුවෙන් හර්ෂද සිල්වා විසින් ප්‍රකාශ කරන ලදී මෙදින අපේ ක්‍රමවේදය අනුව 400 ගෙවනවා මෙතන ෂෙඩ් එකේ. හැබැයි ඔබතුමා එන්නේ මෝටර් සයිකලේ නම් ඔබතුමාගේ ඉන්කම් කැටගරි එක ABCDE කියලා අපි කඩලා තියෙනවා. ඒ ඔබතුමා ඉන්න කැටගරි එකට අනුව ඉන්ස්ටන්ට්ලි වහාම ඒක ඔබතුමාගේ බැංකු account එකට අනිත් පැත්තට කරකිනවා. ඉතින් ඒ නිසා අපි අලුත් විදියට හිතන් හැමෝටම 200 දෙන්න බෑ. බෙන්ස් කාර් එකේ නිවින හැට මොනවාද 200 පෙට්‍රල් දෙන්න. ඒ මිනිහ 200 නෙමෙයි 20,000ක කනුව හන්දාවට ගිහිල්ලා. ඒ මිනිහට හොඳ රුපියල් 200ක සබ්සිඩි එකක් පෙට්‍රල් ලීටරයකින් ඕනේ නැහැ. හැබැයි රුපියල් 200ක් අමාරුවෙන් ගෙවන මිනිහට ඒ රුපියල් 200ට වඩා අය කරන්න අපි සූදානම් නැහැ. ඔන්නතරයි වෙනස තියෙන්නේ. සංකල්පමේ වෙනස. ඕක තමයි සමාජ සාධාරණය. ඕක තමයි අපේ සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමවේදය. අපි වෙළඳපොළ විශ්වාස කරනවා. හැබැයි වෙළඳපොළේ හැමදාම හැම වෙලාවෙම සාර්ථක වෙන්නේ නැහැ. ඩඩ්ලි මහත්තයා, නිපුණ මහත්තයා, නියුරත්න මහත්තයා සම්පූර්ණ සහල් වෙළඳපොළ අල්ලගෙන, දැහැගෙන, මාෆියාවක් කරගෙන. හැබැයි අපි පටන් ගත්ත ශක්ති ව්‍යාපාරය හරහා දිස්ත්‍රික්ක 8ක සමුපකාර හදලා SME සහල් මෝල් හිමියෝ 300ක් ගෙනල්ලා ගෝවි මහත්තුරු 15,000ක් විතර එකතු කරගෙන අපි ඩඩ්ලි මහත්තයාටයි නිපුණ මහත්තයාටයි නියුරත්න මහත්තයාටයි තරඟ කරා. තරඟ කරලා අපිට පුළුවන් වුණා ඒ මාකට් ෂෙයාර එකක් අල්ල ගන්න. හැබැයි ගෝඨාභය මහත්තයා මොකද කරේ? පළවෙනි සතිය මේක විනාශ කරලා දැම්මා. අපි ශක්ති ව්‍යාපාරේ නැවත පටන් ගන්නවා. අපි පොළොන්නරුව වෙන්න පුළුවන්. අනිත් කොයි හරි වම්පාර වෙන්න පුළුවන්. ගෝවි මහත්තුරුන්ට අපි කියනවා මම කෝට් එකක් අඳගෙන ටයි එකක් අඳගෙන හිටියා වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. මගේ ඇඳුමෙන් මාව මයින් එපා. ඇඳුමෙන් මාව මයින් එපා. අපි ඒ ගෝවි මහත්තයාට අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා දෙනවා. වී ගෝවි මහත්තයාට මම මේ කියන්නේ. අපි නැවතත් ප්‍රභාෂණ පටන් ගන්නවා. ලංකාවේ පළවෙනි තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරපු කෘෂි ගබඩාව අවුරුදු 4.5ක් ඩිලේඩ් කර ඔබතුමා ඇග්‍රිකල්චර් මිනිස්ටර් කෙනෙක් හැටියට හිටියා. මට මතකයි. ඔබතුමා දන්නවා. ඔබතුමාට තේරෙනවා 140ක් කෘෂි භෝග අපතේ අරිනවා. 2020 ඉවර කරන්න තිබිච්ච එක ජනවාරි පෙබරවාරි වෙනකොට ඔව් කොවිඩ් එකාව පොඩ්ඩක් පරක් වුණා කියමු. අද වෙනකන් ඉවර නැහැ. මේ රටේ කෘෂි කර්මය නියලිච්ච එලෝලු වවන පළතුරු වවන කී ලක්ෂයක් ඉන්නවද? ඒ කී ලක්ෂයට අද වෙනකන් මේ රටේ හිටපු ආණ්ඩුවක් කෘෂි ගබඩාවක් ලබා දුන්නේ නැහැ. ලබා දුන්නේ නැහැ. ඉවරයිනේ. හැබැයි අපි ප්‍රභාෂර කියලා ගබඩා ජාලයක් හඳුනලා දෙනවා. හරි වැලිමඩ නම් අල, යාපනයේ පැත්ත නම් මිරිස්, වෙන කොහේ හරි නම් ලූණු. ඒ කෘෂි ගබඩා සංකීර්ණය හරහා අපේ DPI එක හරහා අපි තාක්ෂණය ගෙනල්ලා කෘෂිකර්මයෙන් පටන් අරගෙන නිෂ්පාදනය සේවා බාණ්ඩ නිෂ්පාදනය සියලුම දෙනා එකතු කරගෙන මේ රට වෙනස් මාර්ගයට යනවා. සමාවෙන්න මදුර මන්ත්‍රීතුමා ඔබතුමාගේ යෝජනාවට අපිට සහයෝගය දෙන්න බෑ. බොහොමත්ම ස්තුතියි.
රංජිත් සේඹලා පිටියමෙත්
ගර්ගතනායතුමනි
සමාවෙන්න දොළොවත්ත මන්ත්‍රීතුමා. දොළොවත්ත මන්ත්‍රීතුමා ආවේ නැති හන්ද මේ
සුති ගරු කතානායකතුමනි, මං හිතන්නේ සුරංගනා ලෝකයක ඉඳලා ඇත්ත තත්ත්වය, ඇත්ත අපායට, ඇත්ත ලෝකෙට පය තියෙන්න වෙලා තියෙන තත්ත්වයක්. මං හිතන්නේ ගරු කතානායකතුමා, මම මේ යෝජනාව ස්ථිර කරන්න හිටියේ ඒ ස්ථිර කරන්න ඉන්නකොට පැහැදිලිවම වෙන්දට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ අපි දන්නවා කවුරුත් දෙවෙනි යෝජනා සම්මතයක් ගන්නකොට කාල සීමාව කොච්චරද කියලා. එතකොට මේ ඒ වෙලාවේ විපක්ෂ නායකතුමා නැති නිසාද කොහොද ඉතාමත් ඉක්මනින් මේ අවශ්‍ය සාකච්ඡාව අරගෙන තියෙනවා. කොහොමුණත් මම සමාව භජනය කරනවා. මම ලබා දීපු කාර්යාලයට මට ඉන්න ලැබුණේ නැහැ. මම හිතන්නේ අපි දන්නවා පාර්ලිමේන්තුවේ ඊයේ දිනේදීත් මේ යෝජනාව ගන්නකොට කොච්චර කාල සීමාවක් ගිහිල්ලාද කියලා. කොහොමුණත් ගරු කතානායකතුමනි, අපේ කෝට්ටේ මන්ත්‍රීතුමා අපිව සීන ලෝකෙට අරගෙන ගියා, දිව්‍ය ලෝකෙට අරගෙන ගියා. හැබැයි එතුමට මගේ උත්තරය මම උත්තර දෙයිද කියලා ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා එතුමා යන්න ගියා. ප්‍රශ්නයක් නෑ, එතුමට පුළුවන් ටීවී එකෙන් අහන්න. හැබැයි ගරු කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා මේ ලෝකේ අපි හැමද කෙනාම හැම දෙයකටම දැනුවත් නෑ. දැන් ගරු මදුර මන්ත්‍රීතුමා කොලයක් පලාගෙන කිව්වා කියලා නොයෙකුත් ප්‍රකාශ කරා. මම අභියෝග කරනවා මදුර මන්ත්‍රීතුමාට තියෙන නීතිමය දැනුම හර්ෂ මන්ත්‍රීතුමාට නෑ. මදුර මන්ත්‍රීතුමා නීතිඥයෙක්, මමත් නීතිඥයෙක්. එතකොට අපිට හැම ශාස්ත්‍රයකම එකිනෙකාට වෙග්වෙග් වශයෙන් තමයි අවබෝධ තියෙන්නේ. හැබැයි එතුමා වගේ මහාචාර්යවරයෙක් අපිටත් පුළුවන් අහන්න. සාමාන්‍ය පෙළකෝ රිසල්ට්ස්කෝ අපිට අහන්න පුළුවන්. අපි එහෙම අහන්න යන්නේ කාගෙන්වත්. ඒ නිසා කරුණා කරලා මේ ස්වභාවය එකිනෙකාට ගෞරවයෙන් යුතුව සැලකුවොත් කාටත් හොඳයි ගරු කතානායකතුමනි. මොකද මේ පාර්ලිමේන්තුවට පත් වෙලා තියෙන සියලු මන්ත්‍රීවරු ජනතාවගේ ඡන්දය. සමහර අයට පේපර් ක්වොලිෆිකේෂන්ස් නැහැ. සමහර අයගේ අපි යවුවාම
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් කම් ටු චේනල්.
යෝජය කතා කරතුර මම කතා කරන හිටියේ. දැන් මේ සමහර අය කතා කරන මේ ක්වොලිෆිකේෂන්ස් ගැන, අවබෝධය ගැන හැම දෙයක්ම ඔළුවේ තියාගෙන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කරුණා කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ගෞරවයෙන් කතා කරන්න ඕනේ. අපිට පුළුවන් අහන්න ඔය විදිහටම.
ඔව් මනෝ
ගරු කරන මම මට දැන හිටි අර්ෂා මන්ත්‍රීතුමා අර මන්ත්‍රීතුමා අපහාස කරන විදිහට කතා කරේ නෑ. එතුමා කිව්වේ අද සාක්ෂිය කතා කරනවා කියලා. එච්චරයි. ඒ ඒ ඔත 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 වෙන දෙන අරගෙන යන්න බෑ ඒක. නෑ 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 එමෙ ඒ තෝ මගේ සගයා. ඒතෝ මගේ සගේ මට දන්නවා එතුමා. ඒතෝ ඒව නෑ නෑ පොඩ්ඩක් ඉන්න. ඒතෝ එහෙම කිව්වේ නෑ. ඔබතුමා වෙන දෙන විකෘති කරන්න එපා. විකෘති කරන්න එපා. ඒ කිය එච්චර කියන්නේ විකෘති කරන්න එපා. එතුමා කිව්වේ අදෝතේ කතා කරනවා කියලා. එච්චරයි. විකෘති කරන්න එපා. එහෙම කියන්න එපා. ඔබතුමා කතාව කියන්න කමන්නේ.
හරි බොහොම ඉස්සෙල්ලා
විකෘති කරන්න එපා.
දොළත් මන්තුන් කතා කරා.
ගණේෂන් මන්ත්‍රීතුමා මම කවදාකවත් ඔබතුමාගේ කතාවලට බාධා කරන්නේ නැහැ. බාධා මෙමය දැන් මේ ඒ ඒ කාරණය මතු කරන්න ඕනේ හර්ෂ මන්ත්‍රීතුමා. මම දැක්කනේ කීකිය කීවා. ඉතින් ඒ නිසා මම මගේ කතාව අහන්න බැර නම් මම මගේ විවේචනය දරන්න එතුමා උත්තර දෙන්න ඕනේ. ඔබතුමාට මම වචනක් කිව්වේ නැහැ නේ. ඒ සගය හෝ මේ පාර්ලිමේන්තුවේ එකිනෙකාගේ සගය වෙනුවෙන් කතා කරන අවස්ථාවක් නැහැ. මම පැහැදිලිවම කියන්නේ දැන් මම මගේ කතාවේ කතා කරන්නේ මන්ත්‍රීතුමා. මේ මගේ මට ලැබිච්ච කාලය. ඔබතුමා බොහොම වැදගත් මන්ත්‍රීවරයෙක්. මම ඔබතුමා නියෝජනය කරන දමිළ සහෝදරරුන්ගෙන් මේ පාර්ලිමේන්තු රාව මන්ත්‍රීවරයෙක්. ඒ මිනිස්සු ගැන මම හැමදාම කතා කරන මන්ත්‍රීවරයෙක්. ඔබතුමා උඩරේ ගෞරවයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම මම කතා කරේ අපි විශේෂයෙන් මේ සමාජය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ දේශපාලඥයන්ට ඇඟිලි දික් කරන වෙලාවක මහාචාර්යවරු උගත් කියලා කියන මිනිස්සු මේ විදියට ඥානීය සම්බන්ධ කාරණාවලින් තමන් විසින් සුවිශේෂීකරණයට ලක් වෙච්ච කාරණාවලදී අනිකාට ගෞරව කළ යුතු කියන කාර්යය මම මතු කරන්නේ. මටත් පුළුවන් නීතිඥ කෙනෙක්ට නීතිය සම්බන්ධ විවාදයකදී කතා කරනකොට ඇයි මේ කොළ බලන්නේ කතා කරන කියලා කියන්නේ. මේක වැරදි. ඒ කාර්යය මම මතු කරේ. එතුමා මහත්මෙක් නම් ඒ වැනි කාරණා වතු කරන්න ඕනේ නැහැ. එතුමා මහාචාර්ය කවුරුත් පිළිගන්නගෙන. අපටත් පුළුවන් අහන්න කො ඔයගොල්ලන්ගේ ඔයල සහතික කියලා. කො ඔයගොල්ලන්ගේ රාජකීය විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සහතික කියලා මට අහන්න පුළුවන්. අපි එහෙම අවස්ථාවක් කරන්නේ නැහැ. ඔය පිටරටවල ගිහිල්ලා ඉගෙන ගත්තා නෙමෙයි අපි. අපි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දුකී දුප්පත් ජනතාවගේ බදු මුදල් වලින් අපි ජීවත් අපි ඉගෙනගෙන දෙන්නේ. අපේ දෙමාපියන්ට සත පහක් විඳන් කරන්න වෙලා නැහැ. අපි ඔය පිටරටවල උගන්නන්න. අපි සාමාන්‍ය ඕ ලෙවල් පාස් වෙලා ඒ ලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඉගෙන ගත්ත මිනිස්සු අපි. ඒ නිසා වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා කියන කාර්යය මේ අවස්ථාවේ මම පැහැදිලිව කියන්න කැමතියි. ගරු නියෝජක කතානායකතුමනි, දැන් හරි අපූරු සිද්ධියක් වෙනවා. දැන් මේ හැම වෙලාවෙම ලියුම් යවනවා. දැන් අද දැක්ක අපි ධම්මික පෙරේරා මහත්තයා රට හදන්න විශාල කාර්යයක් කරනවා කියලා ඇවිල්ලා. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපි අපි හැමෝටම අපේ පක්ෂයේ සාගර කාර්යවසම් මන්ත්‍රීතුමාව අල්ලගෙන එතුමා අවසන් මොහොත දක්වා මේ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවා කියලා අවසන් මොහොතේ මග ඇරියා. ගරු නියෝජ්‍ය කතානායකතුනි, මේ විදිහට තමයි මේ රටේ මේ අපායක් වෙලා තිබ්බ රටේ අර්බුදකාරී වෙලාවේ මේ රටට නායකත්වය දෙන්න මැදිහත් වෙන්න කියලා විපක්ෂයට කියපු වෙලාවේ විපක්ෂය මග ඇරලා ගියා. ඒක තමයි ඇත්ත. දැන් අද අපේ කෝට්ටේ මන්ත්‍රීතුමා, හර්ෂ මන්ත්‍රීතුමා බොහොම වේගෙන් උද්වේගයෙන් කතා කරා ඒ එතුමාගේ ට්විට් ගැන. ඉතින් ඒක තමයි ඇත්ත. ඒ ට්විට් වල කිව්වේ ඒ තිබ අර්බුදය. ඒ අර්බුදයට මුහුණ දෙන්න එයාට හැකියාවක් තිබෙන්නේ නැහැ. දැන් කතා කරනවා මේ ටැක්ස් එකතු කරනවා ගැන. මම අහන්නේ ඒක කාරණේ. මට ලොකු දැනුමක් නැහැ. හැබැයි අපිට තේනවා වැඩි කර එකතු කරනවා අඩු කරනවා අපිට තේරෙනවා නේ නියෝජ්‍ය කතානායකතුමා. දැන් මුලින්ම චෝදනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ආපු ගමන් ටැක්ස් වැට් එක අඩු කරා කියලා. ඒක වැරදි කියන ගමන් කියනවා මේ වැට් එක වැඩි කිරීම තුළ විශාල වශයෙන් මිනිස්සුන්ට පීඩනයක් ඇති වෙනවා කියලා. මට කියන්න මේක ඇත්ත මොකද්ද? වැට් එක අඩු කර කරනකොට ඒක වැරදි කියනවා. වැට් එක වැඩි කළා ප්‍රශ්න විසඳන හදනකොට කියනවා මේ විදිහට වැට් ගෙවුවම වැරදි කියලා. ඒක නිසා ඒක තමයි නියෝජ්‍ය කතානායකතුමා අපි කරපු නිවැරදිම දේ. අපි මේ අර්බුදකාරී තත්ත්වය තුළ මේ පහුගිය වසර දෙක තුළ අර්බුදය තුළ තිබ්බ අවාසි සහගත ආදේශපාලනික තීන්දුව වලට අපි නායකත්වය දුන්නා. දැන් ටැක්ස් ඇයිඩෙන්ටිෆිකේෂන් නම් එකක් ගැන කතා කරා. බදු ගෙවන නොගෙවන ගැන අය ගැන කතා කරා. මට අද වගේ මතකයි අපේ අවශ්‍යතාවය ඇතුව පහුගිය අවුරුද්දේ මුදල් ඇමතුමා සීබලාපිට ඇමතුමා වඩා විස්තරව ප්‍රකාශ කරයි. ටැක්ස් ඇයිඩෙන්ටිෆිකේෂන් නම් එක අපි අනිවාර්ය කළා. සෑම වෙලාවකම මේක සාමාන්‍ය ඉදිරි ක්‍රියාවලියට යනකොට මේ බදු දැල තුල මේ අය හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් ගේන්න අපි උත්සාහ කරා. මට අද වගේ මතකයි ඔය කිරියල්ල මන්ත්‍රීතුමා උතරම ඇවිල්ලා කතා කරලා කිව්වා අපේ මේ තරුණයෝව දන්නේ තරුණයන්ව පීඩනයට ලක් කරනවා, ෆෝම් පුරවන්න බෑ. මේ මොනවද මේ? අපි අතරත් කම්පා වෙනවා, අපි අතරත් ප්‍රශ්න සහගත වෙලා තියෙනවා අපිටත්. ඇයි මේ නිවැරදි තීන්දුව తీරන ගලද්දී මේක ආපස්සට හරවන්න මේ විපක්ෂය උත්සාහ කරන්නේ? ඒ විපක්ෂය උත්සාහ කරන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා අපි කවුරුත් දන්නවා මේ අග්‍රාමාත්‍ය ධූරය මේ පාර්ලිමේන්තුව අපි විපක්ෂයක් ඉන්නකොට විපක්ෂයට ආරාධනා කරාම ඒක පිළිගත්තේ නැහැ 1920යි. හැබැයි ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අර්බුදයේ හමුවේ නායකත්වයේ දීලා මේක කරන්න පුළුවන් කමක් කියලා විශ්වාසයක් කාටවත් තිබෙන්නේ නැහැ. මෙවැනි දැන් පේයි ටැක්ස් එක ගැන කතා කරනවා. පේයි ටැක්ස් එක අඩු කරන එක ගැන කතා කරනවා. ඒ තීන්දුව අධේශපාලනික තීන්දුවක්. වසර ගණනාවකට පූර්වයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු තුල තමයි කියලා තිබේ පේයි ටැක්ස් එක කපන්න ඕනේ කියලා. හැබැයි කවුරුත් ඒ දේශපාලන තීන්දුව ගත්තේ නැහැ. අපි ඒකට නායකත්වය දුන්නා. වැට් එක වැඩි කරලා වැට් එක වැඩි කරනවා අපි නායකත්වය දුන්නා. ටැක්ස් ඇයිඩෙන්ටිෆිකේෂන් නම් එක සඳහන්ලා දීපු වෙලාවේ ඒකට අපි නායකත්වය දුන්නා. පේයි ටැක්ස් එක සම්බන්ධයෙන් ගත්තාම අපි නායකත්වය දුන්නා. ඉතින් මෙවැනි අදේශපාලන තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ කශේරුකාවක් තියෙන නායකයෙකුට විතරයි, කණ්ඩායමකට විතරයි. දැන් අපිට ගිහිල්ලා අපේ ඡන්දයක් එන වෙලාවක මේ කාරණා කියන්න බෑ. පේයි ටැක්ස් එක කැපෙන මිනිස්සු අපිත් එක්ක තරහින් ඉන්නේ. හැබැයි එයාට දැන් අවබෝධයක් තියෙනවා. එයා දන්නවා මේ රට යම් තාතුරට ස්ථාවරව ආවට පස්සේ මේ පේයි ටැක්ස් එකේ ප්‍රසන්ටේජ් එක හැටි අඩු වෙනවා. ඒක කරනවා. හැබැයි අපි ඒ පවතින தත්ත්වය තුල ඒ අර්බුදයට මුහුණ දෙන්නේ නැතුව මේ සුරංගනා කතා කිය ඉඳලා සුරංගනා ලෝකමවල අපිට මේ தත්ත්වෙට ඉතාමත් ඉක්මනින් ඇතුල් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. හැබැයි අද අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා මේ තਿੱත් බෙහෙත් බීලා මේ අදේශපාලක තීන්දුව අරගෙන නිවැරදිව මේ ආර්ථික අරමුදෙන් ගොඩ එන එක නිසා තමයි ලෝක ප්‍රජාව කවුරුත් කියන්නේ මේ තත්ත්වය. මේ තත්ත්වය අපි ගොඩ ගිහිලා දිනවා කියලා කවුරුත් කියනවා. දැන් අපේ මන්ත්‍රීතුමා කෝට්ටේ මන්ත්‍රීතුමා කියනවා සුවසැරිය කරේ එතුමා. හැබැයි ඒ පහුගේ යහපාලන ආණ්ඩුව කාලේ නරක වැඩක් කරනවා ඒක ජනාධිපතිතුමා. අපි කවුරුත් දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මුදල් ඇමතුමත් එක්ක කතා කරලා අගමැතුමත් එක්ක කතා කරලා එහෙම තමයි මේක ගත්තේ. එතුමා හර්ෂ මන්ත්‍රීතුමා ඒ වෙලාවේ රාජ්‍ය ඇමති. දැන් එතුමා එක එතුමායි ගොඩට දාගන්න හදනවා. හැබැයි ඊළඟ ප්‍රශ්නේ මම අහන්නේ එතකොට කොහොමද දැන් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇයි මට ප්‍රශ්නයක් හිටින මට තියෙන අවංකව මට තියෙන ගැටලුවක් ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ අර්බුදකාරී තත්ත්වය තුළ පෙන්නපු නායකත්වය ඇයි ඔය මහාචාර්යරෝ ආචාර්යරෝ ඉදී යහපාල ආණ්ඩුව කාලේ ඒ නායකත්වය ප්‍රකට කරන්න බැරි වුණේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒක ගැටලුවක්. අද මං හිතන්නේ අපි ආණ්ඩුවක් හැටියට තරුණ කණ්ඩායමක් අලුත් විදිහට කණ්ඩායමක් දේශපාලනේ පස්සෙ ගලා විවිධ පක්ෂවල කණ්ඩායම් එකතු වෙලා අද මේ රට නිවැරදිව ඉස්සරහට යනවා. ගරු නියෝජක කතාතුමනි පහුගිය අවදි තිබ්බේ අපිට රාජ්‍ය සේවකයන්ට මාසික වැටුප එකවර ගෙවීමට හැකියාවක් තියෙනවද නැද්ද කියලා අපිට විශාල ගැටලුවක් තිබ්බේ. අපි එකවර එක වෙලාවක යෝජනා වෙනවා රාජ්‍ය සේවකයන්ට වාර දෙකකදී මේ මුදල් ගෙවනවා කියලා. එහෙම තත්ත්වයක් තිබ්බේ. හැබැයි අද වෙනකොට එකී තත්ත්වය මගහැරලා අපි ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයටපත් වෙලා රටක් හැදියට ඉස්සරහට යනවා. දැන් මේ කතා කරනවා මේ IMF එකේ වගන්ති ගැන. IMF එකේ කොන්දේසි ගැන. මට ප්‍රශ්න කරන්න තියෙන්නේ ඔය කියන කාරණා බියක් සැකක් නැතුව තමන්ට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කළා ඔක ඉෂ්ට කරගන්න තිබ්බනි. කතා කරන්න තිබ්බනි. හැබැයි කවදාකවත් ඔබතුමන්ලා විපක්ෂය හරි දිගින් දිගටම හැම වෙලාවෙම කිව්වේ IMF එකේ පළවෙනි වාරේ කියලා ලැබෙන්නේ. IMF එකේ දෙවෙනි වාරේ කියලා ලැබෙන්නේ. මේ ණය ප්‍රතිගෝත කිරීම වැඩපිළිවෙල අපිට සාර්ථක කරගන්න හම්බෙන්නේ. එහෙම තමයි ප්‍රකාශ කරේ. දැන් තමන්ට අත ගහන්න බැරි වෙච්ච මල් වට්ටියට අත ගන්න නොලැබීමේ දුක තුළ අද කලබල වෙලා අද බොහොම වේගයෙන් අද බොහොම දෝෂ දර්ශනයට ලක් කරන ආණ්ඩුව කියන කාරණේ මහා පැහැදිලිව කියන්න ඕනේ. මේ තත්ත්වය තුළ රට අපි පැහැදිලිව මේ වර්තමාන තත්ත්වය තුළ අපිට මේ පවතින ස්ථාවර රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒක තමයි ව්‍යුත්. ඒ සඳහා විශාල වශයෙන් අපි රටක් හැටියට ජනතාවට තීන්දුව తీර ගන්නකොට කල්පනාකාරී වෙන්න ඕනේ කරු යෝජක තමයි. මොකද හේතුව මේ පවතින ස්ථායිතාවේ රටක් තිබ්බේ නැත්තම් එදා අද අපිට පැහැදිලිව පේන්න තියෙනවා ලංකාව තුල ඉන්න බෑ කියලා විදේශ රටවලට ගිය බංග්ලාදේශයට ගිය අද අයට අද විශාල ගැටලුවක් වෙලා තියෙනවා බංග්ලාදේශයේ තත්ත්වය සම්බන්ධයෙන්. මම හිතන්නේ එදා සජිත් ප්‍රේමදාස මහත්මයාව කිසියම්ම කෙනෙක් මේ විදිහම මේ පාලනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාලනේ ගන්න ක්‍රමය ගන්න නැතුව හිටියා නම් අපි දකින්නේ තවත් බංග්ලාදේශයක් තමයි අපේ ශ්‍රී ලංකාව වෙන්නේ. එහෙනම් කිසිම කෙනෙක් පාලනේ බාරගන්නේ නැහැ. හැම කෙනාම කොන්දේසි දානවා. හැම දෙනාම අහනවා ගෝඨාභය මහත්තයා කොයිලාද යන්නේ කියලා. හැම දෙනාම එක එක් විදිහේ කාරණා මතු කරනවා. හැබැයි අවසානයේ මොකද්ද වෙන්නේ? හමුදා පාලනයකට රට නතු වෙන එක. ඒ නිසා විශේෂයෙන් මම පැහැදිලිව කියන්න ඕනේ
ගරුමන්තෝ මිනිත්තු 3ක් කාලයක් තියෙනවා තව.
ඉස්සුදී නියෝජක තනතුරි මේ තත්ත්වය තුළ රටේ ස්ථාවරව රට ඉස්සරහට යන එක සිදු විය යුතුමයි. ඒ ස්ථාවර ප්‍රයත්නත් තුළ තමයි අපි මේ ආදේශපාලනික තීන්දු తీරන අරගෙන ඉදිරියට ගිහිල්ලා අද රට මේ විනුවිට ලෝක ප්‍රජාව පවා පැසසුමන් ලක් කරන මේ ණය උගුල් තුළ ඉස්සරහට මේ ආර්ථික අගාධයෙන් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. වඩා ප්‍රශස්ත අංකගණිතයත් එක්ක කතාවක් කරනවට වඩා ජනතාවට තේරෙන කතාවක් තමයි මම කරු නියෝජක තනතුරි කරේ. මොකද හේතුව මට තියෙන ප්‍රාමාණික දැනුමත් එක්ක ජනතාවට දැනෙන්න එදා තිබ්බ තත්ත්වය සහ අද තියෙන තත්ත්වය ගැන තමයි මම විශේෂයෙන් ප්‍රකාශ කළේ. කරු නියෝජක තනතුරි මම ඊයේ මේක පාර්ලිමේන්තුවේ කතා කරා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ මම මේ ඩේලි විර පුවත්පතේ ඊයේ පුවත්පතේ අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා මම විදේශ සංචාරවලට ගියේ ඒ ඉන්දියාවේ සහ චීනයේ ඒ රටවල් වල අනුග්‍රහකත්වයෙන් කියලා. මම අහන්නේ එක දෙයයි. අවුරුදු වරණාවක් තිස්සේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ සම්බන්ධයෙන් කරුණු කාරණා දේශනා කරලා මෙරටේ අහිංසක පුරවැසියෝ දහස් ගණනක් මැරෙන්න පිළිදීලා ඊට පස්සේ ජාතික සම්පත් දේශීය සම්පත් විනාශ කරලා මෙරටේ විදර්ණයේ ආයෝජකයන්ට මෙරට එපා කරපු ඒ සියලුම තත්ත්වයන් නිර්මාණය කළා මම අහන්න කැමති යම් මාක රෙදි ඇදගෙනද ඉන්දියානු රජයේ ආධාර අරගෙන ඉන්දියාවේ සංචාරක නීතිය කාරණේ මම ජනතා මිතු ගුරුවරේ හිටපු කෘෂිකර්ම මාත්‍ය අනුර කුමාර දිසානායක මහත්තයාගේ මම අහන්න කැමති ඒකම අද NPP එකයි ජනතා මිතු ගුරුවරුණයි දෙපැත්ත කමා දිනවා මොකද NPP එකට තේරෙන කරු නියෝජ්‍ය කතානායක තුමනි මේ පැසිස්වාදී දේශපාලන යාන්ත්‍රය තුල ප්ලෑන් B එක ක්‍රියාත්මක කරන්න යන්නේ ප්ලෑන් A එක තමයි මේ අය විශ්වාස කරනවා විශාල බහුතර බලයක් තුල මේ අයට බලය ලබා ගන්න පුළුවන් කියලා නියෝජ්‍ය කතානායක 1971 එත් එහෙම විශ්වාස කරා 1971 එහෙම විශ්වාස කළා විජේවීර පෙරදුනාට පස්සේ ආයුධ අතට අරගෙන මේ අය ක්‍රියාත්මක වුණා ඊට පස්සේ 1980 ඒ මැතිවරණයත් ඒ විදිහම ඒ අය විශ්වාස කරා එයාට ජයග්‍රහණ ලැබෙයි කියලා ඊට පස්සේ 80 89 කාලේ නැවත පොලිසිය වලට ගහලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට ගහලා වැට්ටුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාරත් ඒ විදිහේ විශ්වාසයක් තියෙනවා මේ අය අරදින්නේ හමුදා කුමන්ත්‍රණයකට එදා 1983 මේ අය තමන්ගේ ජේවිපි හිතවාදී දරුව යුද හමුදාවට ඇතුල් කරා අද ඔය විශ්‍රාමිකයෝ හැටියට එළියට ඇවිල්ලා ජේවිපි කඳවුරේ ඉන්න කීප දෙනා ඒ අයගේ දරුවෝ කියලා අපිට විශේෂ සැකයක් තියෙනවා මොකද හේතුව රෝහණ විජේවීරව මරන්න ආපු ඒ ප්‍රශ්න කිරීම වල ඉන්න යුද හමුදා විශ්‍රාමිකයෝ අද ජේවිපි කඳවුරේ ජේවිපි ස්ටේජ් එකේ ඉන්නේ ඒ නිසා වෙන්දාට වැඩිය අන්තරායකරත්වය වැඩි වෙන්දර වැඩිය බයලක තත්ත්වය වැඩි එදා හමුදාවේ පොලිසියේ සහයෝගයක් තිබ්බේ නැහැ ඡන්දෙන් පස්සේ ඡන්දේ පෙරදුනාට පස්සේ බලය අල්ලන ක්‍රියාවලියට එහෙම සහයෝගයක් තිබ්බේ නැහැ මොකද හේතුව අවසන් කරනවා මේක පැහැදිලි කළා මොකද හේතුව එදා පුළුවන් තරම් මැරුවේ මේ රටේ පොලිසිය සහ හමුදාවේ ජනතාව ඒ නිසා කරු නියෝජ්‍ය කතාතුනේ මෙවරත් සිද්ධ කරන්න හදන ඔය කියන කාරණය මෙවරත් සුද්ධ කරන්න හදන්නේ ඔය කියන විදිහට හමුදා කුමන්ත්‍රණය තුළ බලය ගන්න පැසිස්වාදී ක්‍රමවේදයකට යන්න කියන කාරණය මතක් කරමින් මම නි අනුරාභ ඔබට ස්තුතියි.
බවෙන් සිතේ ඔබතුමාට ගරු එස් අඩේකලනාදන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ඉන්ද්‍රි ප්‍රති සභානායක අවර්ගලේ ඉන්ද්‍රිය තිනම් විවාදිකින්ද விவாதத்துக்கு அப்பால் எங்களுடைய தேசத்திலே இருக்கிற பிரச்சனைகளை எடுத்துக் கூறலாம் என்று நினைக்கின்றேன். இப்பொழுது மரியராஜன் சிந்துஜா இறப்பு சம்பந்தமாக அவருடைய இறப்பு அநியாயமாக கொல்லப்பட்டதாக அதற்கு சம்பந்தப்பட்டவர்களை விசாரிப்பதாக நான் சென்று வைத்தியர்களை விசாரித்தபோது அவர்களோடு கதைத்தபோது விசாரணை நடப்பதாக சொன்னார்கள். எங்களை பொறுத்தமட்டிலே இந்த விசாரணை வாக்களை மாற்றம் செய்கின்ற விசாரணையாக இருக்கக்கூடாது. ஒரு நீதியான விசாரணையின் ஊடாக அவர்கள் பணி நீக்கம் செய்யப்பட வேண்டும். அதைவிட 9 வைத்தியர்கள் எங்களுடைய வைத்தியசாலைக்கு வர இருக்கிறார்கள். அவருடைய பாதுகாப்பையும் நாங்கள் எல்லோரும் சேர்ந்து உறுதிப்படுத்த வேண்டும். அந்த உறுதிப்படுத்தாத நிலை ஏற்படுமாக இருந்தால் அந்த 9 வைத்தியர்களும் எங்களுடைய வைத்தியசாலைக்கு வருவது கடினமாக இருக்கும் என்பதை கூறிக்கொண்டு சிந்துஜா தங்கைக்கு நியாயமான நீதியான விசாரணை மேற்கொள்ளப்பட்டு அதிலே சம்பந்தப்பட்ட அனைவரும் தண்டிக்கப்பட வேண்டும் என்பது எங்களுடைய பிரதான கோரிக்கையாக இருக்குது. அது மட்டுமல்ல பிரதி சபாநாயகர் அவர்களே, எங்களுடைய மீனவர்கள் தொடர்ச்சியாக இந்திய ட்ரோலருடைய வருகை சம்பந்தமாக பல வருடங்களாக பல தசாப்தங்களாக எங்களுடைய மீனவர்கள் போருக்கு பின்னும் போர் நடக்கின்ற போதும் மிக துன்பத்துக்குள்ளான நிலை காரணமாக இப்பொழுதும் நூற்றுக்கணக்கான ட்ரோலர்கள் அங்கிருந்து வருகின்ற சூழலிலே பரபரப்பாக பல பிரச்சனைகள் பேசப்பட்டு வருகிறது. இங்கே கைது செய்யப்படுகின்ற மீனவர்களை விடுதலை செய்வதற்கும் இது அநியாயமான கைதுகள் என்று சொல்லுகின்ற வகையிலே அங்கே இருக்கின்ற அரசியல் சில அரசியல்வாதிகள் அந்த மீனவர்களை விடுதலை செய்வதற்கான முயற்சியை மேற்கொள்ளுகின்ற அதே நேரத்திலே எங்களுடைய இனப்பிரச்சினை சார்ந்த விடயங்களிலும் அவர்கள் குரல் கொடுத்திருக்கின்ற சூழலில் ஒரு நியாயமான எங்களுடைய மீனவர்களின் கஷ்டங்களை உணர்ந்து கொள்ள வேண்டும் என்பதை இச்சபையிலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இன்றைக்கு எங்களுடைய மீனவர்கள் இப்பொழுதுதான் அந்த ட்ரோலர்களை பயன்படுத்துகின்ற குறிப்பிட்ட ஆட்கள்லாம் அந்த ட்ரோலர்களை உள்ளூருக்குள்ளே பயன்படுத்துகிறார்கள். மற்ற ஏனையவர்கள் பிளாஸ்டிக் போட்டையும் சிறு வலைகளையும் கொண்டுதான் மீன் தொழில் செய்கிறார்கள். இன்றைக்கும் அவருடைய உடைமை அவருடைய வாழ்வாதாரம் மிக மோசமாக இருந்து கொண்டிருக்கிறது. ஆகவே இந்த விடயத்திலே தமிழ்நாட்டு அரசு ஒரு நியாயமாக இங்கே இருக்கின்ற அமைச்சர் நாங்கள் உட்பட அதற்கு ஒத்துழைப்பு தர தயாராக இருக்கிறோம். நான் அமைச்சரிடம் ஏற்கனவே சொல்லியிருக்கிறேன், இந்த அரசாங்கத்திடமும் சொல்லிக்கொள்ள விரும்புகின்றேன், எங்களுடைய மீனவர்களுடைய பிரச்சினை தீர்க்கப்பட வேண்டுமென்றால் நாங்கள் யாரோடையும் சேர்ந்து போய் இந்த மீனவர் பிரச்சினையை தீர்ப்பதற்கு தயாராக இருக்கிறோம் என்பதை இங்கு நான் உயர் சபையிலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஆகவே தமிழ்நாடு அரசும் எங்கள் மீது பற்றுக்கொண்ட தமிழ்நாடு அரசு நியாயமான ஒரு தீர்வை பெறுவதற்கான முயற்சியை மேற்கொண்டு எங்களுடைய மீனவர்களுக்கு ஒரு நல்ல வாய்ப்பை அளிக்க வேண்டும் என்பது எங்களுடைய வேண்டுகோளாக இருக்கிறது. இந்த தமிழ்நாட்டு மீனவர்களுக்கு ஒரு ஆழ்கடல் மீன்பிடி தொழிலை அறிமுகப்படுத்துகின்ற போது நிச்சயமாக எங்களுடைய பிரதேசத்துக்குள் அவர்கள் நுழைய மாட்டார்கள் என்பது நம்பிக்கை. ஆகவே தமிழ்நாடு அரசும் இந்திய அரசும் அவர்களுக்கு இந்த ஆழ்கடல் மீன்பிடி துறையை ஊக்கப்படுத்தி எங்களுடைய மீனவர்களை கஷ்டப்படுத்தாத ஒரு சூழலை உருவாக்க வேண்டும் என்பது எங்களுடைய கருத்தாக இருக்கிறது. எங்களுடைய மக்களை பொறுத்தமட்டிலே இந்தியாவை அரசியல் ரீதியாகவும் ஏனைய சமூக எங்களுடைய இழைக்கப்படுகின்ற அநீதிகளை தட்டி கேட்கின்ற ஒரு நாடாக இன்றைக்கும் நம்பிக்கொண்டிருக்கிறோம். அந்த வகையிலே அந்த நம்பிக்கையை நீங்கள் இந்த மீனவர்களுடைய விடயத்திலே தலையிட்டு ஒரு நியாயமான கோரிக்கையை நியாயமான செயல்பாட்டை செய்ய வேண்டும் என்பது எங்களுடைய கோரிக்கை. இதை வைத்துக்கொண்டு சீனா நாடு எங்களுடைய மீனவர்களை தன்வசப்படுத்த வேண்டும் என்பதற்காக பல யுத்திகளை கையாளுகிறார். அதை ஒரு காலம் அனுமதிக்க முடியாது. அதைவிட ஒரு செய்தி வருகிறது, சீனாவுடைய ராணுவம் எங்களுடைய தேசத்திலே வர இருக்கிறது என்ற செய்தி இருக்கிறது. ஏற்கனவே எங்களுடைய வடக்கு கிழக்கிலே தமிழ் பேசும் மக்கள் இந்த ராணுவத்தாலும் முப்படைகளாலும் பட்ட அனுபவங்கள் இன்றைக்கும் பல நூற்றுக்கணக்கான ஆயிரக்கணக்கான ஏக்கர்களை கைப்பற்றிக் கொண்டு ஏதோ போருக்கு தயாரான நிலையிலே இருப்பது போன்ற ஒரு விடயத்தை இலங்கை ராணுவம் முப்படைகளும் கொண்டிருக்கின்ற அதே நேரத்திலே எங்களுடைய மக்கள் இந்த போர் துப்பாக்கி சத்தம் இல்லாத சூழலில் துப்பாக்கி சத்தம் இல்லையே ஒழிய ஆனால் ஒரு போர் சூழலுக்குள் தான் இருந்து கொண்டு இருக்கிறார்கள் என்பதை பல வழிகளிலே நாங்கள் வெளிக்கொணர்ந்திருக்கிறோம். அந்த வகையிலே திணைக்களங்கள் நிலங்களை அபகரிக்கின்ற முல்லைத்தீவிலே முக்கிய கவனமாக இந்த காணிகளை அபகரிக்கின்ற ஒரு செயல்பாடை மிக மோசமாக முல்லைத்தீவு அபகரிக்கின்ற அந்த முல்லைத்தீவு மக்கள் வாழுகின்ற பூர்வீகத்தை இல்லாதொருக்கின்ற ஒரு செயல்பாட்டை மிக மோசமாக செய்து வருகிறார். ஆகவே இந்த நடவடிக்கை எல்லாம் எங்களுடைய தேசத்திலே பூர்வீகத்தை ஒழிக்க வேண்டும், வரலாற்றை சிதைக்க வேண்டும் என்ற அடிப்படையிலே தான் செயற்பாடுகள் நடந்து கொண்டிருக்கிறது. ஒரு காலத்திலே தமிழர்கள் பூர்வீகமாக வடக்கு கிழக்கிலே வாழ்ந்தார்கள் என்ற நிலை இல்லாமல் போய் சகல பேரும் வாழ்ந்தார்கள், அங்கே இருக்கின்ற இலங்கையில் இருக்கின்ற அத்தனை இனங்களும் இந்த வடக்கு கிளைக்குள்ளே வாழ்ந்தார்கள் என்று சொல்லுகின்ற ஒரு வரலாற்றை புதப்பிக்கின்ற ஒரு நிலைப்பாட்டை தான் இன்றைக்கு காணக்கூடியதாக இருக்கும். இப்படியான முப்படைகளினுடைய ஆக்கிரமிப்பை கொண்டிருக்கின்ற எங்களுடைய வடக்கு கிழக்கிலே இன்றைக்கு புதிதாக சீனாவினுடைய ராணுவம் வர இருக்கிறதா? எதற்கு என்று தெரியவில்லை. ஆனால் இதுக்கு அரசாங்கம் அனுமதிக்கிறதா? எங்களை பொறுத்த மட்டிலே இந்த விடயங்களை நாங்கள் எதிர்க்கிறோம். இந்த விடயங்களை நாங்கள் ஒரு காலம் அனுமதிக்க முடியாது. எங்களுடைய மீனவர்களை சீனா தன்வசப்படுத்துகின்ற சூழலை ஒரு காலம் ஏற்றுக்கொள்ள முடியாது என்பதை இங்கு நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்ல, பிரதி சபாநாயகர் அவர்களே, இந்த எங்களுடைய வன்னி மாவட்டத்தில் குறிப்பாக வவுனியா படுகொலைகள் மிகுந்த ஒரு மாவட்டமாக மாறி வருகிறது. அண்மையிலே ஒரு ஆசிரியர் படுகொலை செய்யப்பட்டு கிணத்திலே போடப்பட்டிருந்தார். போலீசார் என்ன செய்கிறார்கள்? அவருடைய புலனாய்வுத்துறை என்ன செய்கிறது? இதே ரீதியிலே சிங்கள தேசத்திலே சிங்கள இடங்களிலே இந்த நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டால் மிக துரிதமாகத்தானே இதை மேற்கொள்கின்ற நடவடிக்கைகளை அவர்கள் கொள்வார்கள். ஆகவே புலனாய்வுத்துறை அல்லது போலீசார் இதிலே ஏன் தாமதம் செய்து கொண்டிருக்கிறார்கள்? பல ரீதியிலே எங்களுடைய வன்னி மாவட்டத்திலே குறிப்பாக வடக்கு கிழக்கிலே போலீசாருடைய நடவடிக்கை, ஒரு பொதுமகன் சென்று அங்கு முறையிடுகின்ற போது அதை தட்டி கழிக்கின்ற செயல்பாட்டை தான் நாங்கள் கூடுதலாக பார்க்கக்கூடியதாக இருக்கிறோம். நான் ஒட்டுமொத்த போலீசாரையும் நான் சொல்லவில்லை. இன்றைக்கு பொறுப்பாயிருக்கிற அதிகாரிகள், போலீஸ் அதிகாரிகள் இதிலே கவனம் செலுத்த வேண்டும் என்பதற்காக நான் சொல்கிறேன். ஆகவே இந்த நடக்கின்ற அநீதிகளை உடனடியாக போலீசாரும் புலனாய்வுத்துறையும் கண்டுபிடிக்கின்ற போதுதான் மக்களும் போலீசார் மீது நம்பிக்கை வைப்பார்கள். இல்லை என்றால் படுகொலை செய்கின்ற, அநீதி செய்கின்ற, கடத்தல் செய்கின்ற மாவியாக்களுக்குத்தான் இந்த தேசம், இந்த நிர்வாகம் அவருக்கு சார்பாக இருக்கிறது என்ற ஒரு நிலையை மக்கள் சிந்திக்கின்ற ஒரு வாய்ப்பை உண்டு பண்ணுகின்ற சூழல்களை உருவாக்க வேண்டாம் என்று நான் சந்தர்ப்பத்தில் கேட்டுக் கொள்கிறேன். எங்களுடைய பிரச்சனைகளை கவனத்தில் எடுக்க வேண்டும் என்பதுதான் பிரதான நோக்கமாக இருக்கிறது. அதைவிட இறுதியாக முடித்துக் கொள்கிறேன். பிரதி சபாநாயகர் அவர்களே, மன்னாரிலே எல்ஆர்சி காணி அது வந்து எங்களுடைய மன்னார் மாவட்ட மக்களுக்கு தான் பயந்தளிக்கப்பட வேண்டும் என்பது எங்களுடைய வன்னி மாவட்ட நாடாளுமன்ற உறுப்பினர்களுடைய வேண்டுகோளாக இருந்து வந்தது. ஆனால் இப்பொழுது பார்த்தீங்கள் என்றால் இந்த காணிகள் எல்லாம் வெளி மாவட்டத்திற்கு ஆட்களுக்கு கொடுக்கப்படுகிறது. குறிப்பாக கொழும்பில் ஒருவருக்கு 13 ஏக்கர், ஒருவருக்கு 9 ஏக்கர், ஒருவருக்கு 19 ஏக்கர், இப்படி வெளி மாவட்ட தாக்களுக்கு இந்த காணிகள் வழங்கப்படுகிறது. எங்களை பொறுத்த மட்டிலே அந்தோணியார்புரம் இழுப்பக்கடவை அந்தோணியார்புரம் மக்களுக்கு, தேவன்பட்டி மக்களுக்கு இந்த காணிகள் பயன்படுத்தப்பட வேண்டும், மன்னார் மாவட்ட மக்களுக்கு இந்த காணிகள் பயன்படுத்த வேண்டும் என்பது எங்களுடைய கோரிக்கையாக இருக்கிறது. ஆகவே ஜனாதிபதி அவர்கள் இதிலே கவனம் செலுத்தி இந்த விடயத்தை உடனடியாக நிறுத்தி அங்கே இருக்கின்ற சாதாரண மக்களுக்கு, விவசாயிகளுக்கு இந்த காணியை கொடுக்க வேண்டும் என்று கோரிக்கை விடுத்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.